තෙරුවන් සරණයි. අපි ඇහෙනවද?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇහෙනවා.
හොඳයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ විශේෂ භාවනා වැඩසටහනේ ධර්ම දේශනාවක් සඳහායි අපි උත්සාහවන්ත වෙන්නේ, සෞදානම් වෙන්නේ. ධර්ම දේශනාවට සවන් දීම සඳහා තැන්පත් වෙලා වාඩි වෙලා අපි නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිත්තං අනායූහං තින්නම් ලෝකේ විසත්තිකං ති. ප්‍රධානන්ත පින්වත්නි, අද අපි සාහන්ත වෙනවා විශේෂයෙන්ම භාවනාවට අදාළව යම් කිසි කරුණු කිහිපයක් මතක් කරගන්න. භාගතුන් වහන්සේ විවිධ අන්දමින් අපිට මේ අපි කරගෙන යන භාවනා කටයුත්ත, නැත්නම් මේ ආධ්‍යාත්මික කටයුත්ත සාර්ථක කරගන්න විවිධ අන්දමින් ඇත්තටම ගුරුහරුකම් අපිට ලබලා දීලා තියෙනවා. ඒ ගුරුහරුකම් වල තියෙන එක කොටසක් වශයෙන් තමයි අද අපි මේ සූත්‍ර දේශනාව ඉදිරිපත් කරගන්න යෙදුනේ. ඉතින් මේ සූත්‍ර දේශනාවට අපි කියන්නේ ඕඝතරණ සූත්‍රය කියලා. මේ ඕඝතරණ සූත්‍රයේ එන යම්සි ධර්ම කොටාසයක් තමයි අද අපි මාතෘකාව වශයෙන් තියාගත්තේ. මම හිතනවා මේ පිටුතුන්ට මේ දර්ශනය පේනවා කියලා. හරි. එතකොට මේ ඕඝතරණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ දේවතා සංයුත්තේ. ඒ කියන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ සගාත වර්ගයේ තමයි මේ ඕඝතරණ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. සංයුක්ත නිකායේ පටන් ගන්න සූත්‍රය තමයි මේ ඕඝතරණ සූත්‍රය කියලා කියන්නේ. ඉතින් එදා ඒ සංගීතකාරක මහරහතන් වහන්සේලා මේ විවිධාකාර සූත්‍ර අතුරින් මෙම සූත්‍රය ඉස්සරහින්ම තියාගන්න, සංයුක්ත නිකායේ ඉස්සරහින්ම තියාගන්න යම් හේතුන් ඉදිරිපත් වෙන්න ඇති. සමහර විට අපිටත් ටිකක් තේරුම් ගන්න පුළුවන් වේවි. සමහර විට මෙබඳු සූත්‍රයක් ඇසුරු කරනකොට මේ සූත්‍රයේ කොයිතරම්නම් වටිනකමක්, ගැඹුරක්, ඒ වගේම මඟ පෙන්වීමක් කෙරලා තියෙනවද කියන කාරණය. ඕඝතරණ සූත්‍රයේදී කතාවට මුල පුරන්නේ එක්තරා අන්දමක සාකච්ඡාවක ස්වරූපයෙන් භාගතුන් වහන්සේ අනාථපිණ්ඩිකස් ආරාමේ, ජේතවනේ අනාථපිණ්ඩිසිටුමන් විසින් කරපු ඒ ජේතවනාරාමේ වැඩවාසය කරන අවස්ථාවකදී රාත්‍රී කාලයේදී පැමිණෙනවා එක්තරා දේවතාවෙක්. ඒ දේවතාවා ඉතින් බොහෝම උදාර ලීලාවෙන් මුළු ජේතවනාරාමේ බබළුවමින් තමයි පැමිණෙන්නේ. පැමිණිලා එක පැත්තකින් හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. කතන්නුතම් මාරිස ඕගං තරතීති. මේ කොහොමද විදුකානන් වහන්ස ඔබ වහන්සේ මේ කෙලෙස් සෝගය තරණය කළේ කියන ප්‍රශ්නේ තමයි නගන්නේ. ඉතින් අපිට ඉස්සරහට යන්න කලින් පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන් මොනවද මේ ඕඝ කියන්නේ කියලා. දැන් අපි අහලා තිනවා ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම හතරක් ගැන දහමේ දේශනා කරනවා. එහෙම නැත්නම් දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව දෙක එකට අරගෙන අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව තුනක් හැටියට පෙන්වනවා. ඒ ධර්ම හතරම තමයි ඕඝ වශයෙන් පෙන්වන්නේ. කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ කියලා. දැන් කෙලෙස් සැඩ පහර කියන වචනේ තමයි එකට යොදන්නත් පුළුවන්. එන අපි දන්නවා දැන් මේ දිනවලත් ඇත්තටම ලංකාවට ඇදහැලෙන දහරා නිපාත වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශ බොහොම සැරට වතුර ගලනවා. ඉතින් යම් යම් පිරිස් බොහොම විපත් වලට භාජනය වෙලා තියෙනවා. ඒතකොට අපිට තේරෙනවා මේ බොහොම සැඩ පරුෂන්දමින් වතුර ගලාගෙන යනකොට ඒක බොහොම සැඩ පරුෂ ජල පහරක් බවට පත් වෙනවා. ඉතින් ඒකට ගහගෙන යනවා. එහෙමනම් ඉතින් යම්සි ශක්තිවන්ත පුරුෂයෙක් මේ සැඩ පහරෙන් එතර වෙන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු දන්නෙම නෑ සැඩ පහරක් ගලනවා අපි බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවකදී අපි ඒකට අහුවෙලා ඉන්නවා. එතකොට කොහොමද මේ සැඩ පහරෙන් දැන් එතර වෙන්නේ? දැන් එතකොට එබඳු උපමාවකින් මේ දේවතාවා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා, නිදුකානන් වහන්ස ඔබ වහන්සේ කොහොමද මේ කෙලෙස් සැඩ පහරින් එතර වුණේ? ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ එකපාරට විස්තරාත්මක පිළිතුරක් දෙන්නේ නැතුව බොහොම සංක්ෂිප්ත උත්තරයක් දෙනවා. අප්පතිට්ඨංකෝ අහං ආවුසෝ අනායූහං ඕගං තරಂತಿ තරින්ති. මම ඇවැත්නි නතර වෙන්නෙත් නැතුව දඟලන්නෙත් නැතුව මේ ඕගය තරණය කළා. මේ කෙලෙස් ඕගය නතර වීමෙනුත් නෙමෙයි දඟලිල්ලෙනුත් නෙමෙයි මම තරණය කළේ කියලා උත්තරයක් දෙනවා. ඉතින් බැලුව බැල්මට එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න කියලා. ඒ නිසාම මේ දේවතාවා නැවතත් ප්‍රශ්නයක් අහනවා. යථා කතම් පනතම් මානස අප්පතිට්ඨං අනායූහං ඕගං තරතිති. මේ කොහොමද එහෙමනම් මේ නතර වෙන්නෙත් නැතුව දඟලන්නත් නැතුව කොහොමද මේක තරණය කළේ? දැන් උත්තරේ දුන්නා දඟලුවෙත් නැහැ නතර වුණෙත් නැහැ ඒ ක්‍රමයට තමයි මම තරණය කළේ කියලා. එහෙම තරණය කරන්නේ කොහොමද කියලා ඊළඟ නැවතත් මේ දේවතාව ප්‍රශ්නයක් නගනවා. මොකද ඒ දීපු පිළිතුරෙන් දේවතාවට තේරුණේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අපිටත් ඉතින් එකපාරට තේරෙන්නේ නැහැ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා. ඒ නිසා අපි වෙනුවෙන් වගේ ඉතින් මේ දේවතාවත් ප්‍රශ්නේ නගනවා. භාගතුන් වහන්සේ කොහොමද මේ දඟලන්නෙත් නැතුව නවතින්නෙත් නැතුව මේ කෙලෙස් සෝගේ තරණය කළේ? ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ තව ටිකක් විස්තර ඉදිරිපත් කළා. යදාසෝ අහං ආවුසෝ සම්තිත්ථාමි තදාස්සු සංසීදාමි. යදාසෝ අහං ආවුසෝ ආයුහාමි තදාස්සු නිබ්බුයිහාමි. ඒවංකෝ අහං ආවුසෝ අප්පතිට්ඨං අනායුහං ඕගං තරින්ති. යදාසෝ අහං ආවුසෝ සම්තිත්ථාමි. යම් අවස්ථාවක මම පිහිටාගෙන, ඒ කියන්නේ නතර වෙලා සිටිනවද්ද තදාස්සු සංසීදාමි. එකල්හි මම ගිලෙනවා. මම එතකොට ගිලෙන්න පටන් ගන්නවා. දැන් අපිට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ දෙන උපමාව මේ කතා කරන පරිසරයක ගලප ගත්තහම යම් අවස්ථාවක අපි සැඩ පහරක් ගලනකොට මුකුත්ම නොකර නිකාං අත් දෙක බැඳගෙන හිටියොත් එතකොට ඉතින් ඒක ගිලෙනවා. මේකයි මේ කියන්නේ. යම් අවස්ථාවක මම නිකාං අත් දෙක බැඳගෙන නතර වෙලා හිටියොත් ඊට පස්සේ මම ඒක ගිලෙන්න ගන්නවා. ඒකේ අනිත් පැත්ත පෙන්නනවා යදාසෝ අහං ආවුසෝ ආයුහාමි අදාසෝ නිබ්බුයිහාමි. යම් වෙලාවක හැබැයි ඊට බොහොම බරපතල විදිහට දඟලන්න ගත්තොත් එහෙම අපි හිතමු සැඩ පහරට අහු වෙලා කෑ ගහගෙන දඟලගෙන බොහොම ව්‍යාකූලත්වයකට පත් වුණොත් එහෙම එතකොටත් ගහගෙන යනවා. ඒ නිසා ඒවංකෝ අහං ආවුසෝ අප්පතිත්තං අනායූහං ඕගං තරಂತಿ තරින්ති. ඒ නිසා මම ඒ වගේ නතර වුණෙත් නැහැ ඕනට වඩා දඟලන්න ගියෙත් නැහැ. මෙන්න මේ උපක්‍රමය හරහා තමයි මම මේ ඕගේ තරණය කළේ. එතකොට අපිට දැන් පොඩ්ඩක් ප්‍රශ්නයක් නැගෙනවා. මොකද්ද මේ කියන්නේ? කොහොමද එහෙනම් මේ නතර නොවී ඉන්නවා කියලා කියන්නේ? මොකද්ද මේ දඟලන් නැතුව මේක තරණය කළා කියලා කියන්නේ? එහෙනම් මේ එක්තරා අන්දමක අමුතු ප්‍රතිපදාවක්, සුවිශේෂී ප්‍රායෝගික ප්‍රතිපදාවක් මෙතන බුදුරජාණන් වහන්සේ ගෙනහැර පානවා. කොහොමද මේ කෙලෙස් සෝගය තරණය කරන්න අනුගමනය කළ යුතු එක්තරා අන්දමක මධ්‍යම ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ ගෙනහැර පානවා. ඉතින් අපි මේ දේශනා කරන කාරණාව තේරුම් ගන්න තව ටිකක් ප්‍රායෝගිකව අපේ භාවනාවක් දියුණු කරන පැත්තකට නැඹුරු වෙමු. එතකොට අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ පෙන්නුම් කරන්නේ, දේශනා කරන්නේ, අපිට ගෙනහැර පාන්නේ කියලා ටිකක් තව සාවධානව තේරුම් ගන්න. අපි හිතමු අපි මුලින්ම සතිය පවත්වන්න උත්සාහන්ත වෙනකොට ඉතින් අපේ හිතේ කැහැ කිසිම කීකරුකමක්, ඒ නිසා හිත එහෙදුවනවා මෙහෙදුවනවා නිරන්තරයෙන්ම හරිම ව්‍යාකූලත්වයක තමයි වාසය කරන්නේ. ඉතින් ඒ බඳු ව්‍යාකූලත්වයක වාසය කරන හිතක් තමයි අපි අරගෙන ඇවිල්ලා මේ සරල අරමුණක පවත්වන්න උත්සාහන්ත වෙන්නේ. අපි දෙමු සක්මනේදී නම් ඒ පාදයක් පොළවේ වදිනකොට ඒ වදින ස්ථානයේ හිත තියන්න උත්සාහන්ත වෙනවා. ආයි ඊළඟ පාදයේ පොළවේ වදිනකොට එතන හිත තියන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ උත්සාහය මුලදී හරි අමාරුයි. මොකද හිතේ නැහැ කිසිම කීකරු ගතියක්. හිතේ නැහැ කිසිම මෙල්ල වෙච්ච ගතියක්. නමුත් ඉතින් අපිත් උත්සාහය අතහරින්න නැතුව මේ කටයුත්ත කරනවා. මෙතන තියෙනවා එක්තරා අන්දමක ලොකු වීරයක්. මොකද මුලදී හිතේ ඒ සාමකාමී ගතිය නැති නිසා අපි සෑහෙන වෑයම් කළා තමයි මේ කටයුත්තේ නිරත වෙන්නේ. එතන තියෙනවා එක්තරා අන්දමක දඟලන ගතියක්. ඊට පස්සේ අපි හිතමු අපි වාඩි වෙලා ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. අපි සිහිය පිහිටවන්න උත්සාහන්ත වෙනකොටත් එතනත් තියෙනවා හරි අමාරුයි. මොකද හිත තාම නැහැ කිසිසේත්ම මේ කටයුත්තර නැඹුරු වෙලා, මේ කටයුත්තර යමු වෙලා නැහැ. එතෙන්දි ඉතින් අපිට සෑහෙන වීර්යයක් යොදන්න වෙනවා. ආයෙ ආයිත් අර එළියට දුවන හිත නැවත නැවත ගෙනල්ලා මේ අරමුණේ පවත්තන්. ඉතින් එතනත් අපිට ටිකක් දඟලන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් ටික ටික අපි මේ විදිහට ඉස්සරහට කරගෙන යනකොට අපේ හිතේ යම් මෙල්ලවීමක් කීකරුවීමක් පේන්න ලැබෙනවා. අපිට අත්දකින්න පුළුවන් වෙනවා. උදාහරණයක් වශයෙන් මම අද උදේත් පතක් කළේ අපි සක්මනේදී මුල් කාලේදී නම් අපි හිතමු පියවර 5යි 6යි නම් සිහියෙන් යන්න පුළුවන් උනේ. ඔන්න කාලයක් මේ අභ්‍යාසයේ නැවත නැවත නිරත වෙනකොට ඔන්න දැන් පුළුවන් වෙනවා පියවර 10ක් 20ක් හොඳට මේ තෝරගත් අරමුණේම සිහිය පවත්වමින් සක්මනේ නියැලෙන්න. අපි ඉඳගෙන ඊළඟට භාවනාවක් කරනවා නම් සතිය පිහිටවනවා නම් ආනාපාන සතිය ගත්තොත් උදාහරණයක් වශයෙන් එතනත් ඔන්න හුස්ම රැලි 50ක් 60ක් 100ක් 150ක් හොඳට ඒ අරමුණේම සිහිය පවත්වන්න ඔන්න පුළුවන්කමක් ලැබෙනවා. දැන් හැබැයි අර කලින් තරම් දඟලන්න සුදුසු නැහැ. දැන් ඉස්සෙල්ලා නම් තියක් දඟලලා හිත එළියට පැන්න ගමන් ඉක්මනටම ආයෙ ගෙනත් තියාගෙන සෑහෙන වීරයවන්තව තමයි ලොකු උත්සාහයක් දරමින් තමයි මේ කටයුත්තේ නිරත වුනේ. හැබැයි දැන් හිත පොඩ පොඩ මෙල්ල වේගෙන එනවා. කීකරු වේගෙන එනවා. එහෙමනම් අපි අර දඟලන ප්‍රමාණය අඩු කරගෙන දැන් එහෙමනම් අවශ්‍ය පමණට විතර වීරය යොදන්න අපි උත්සාහන්ත විය යුතුයි. දැන් අපි මේ අවශ්‍ය පමණට පමණක් වීරය යොදන්න නැතුව උමනාවට වඩා දඟලනවා නම් අධික වීරයක් යොදවනවා නම් ඒකම මින් ඉදිරියට යෑමට බාධාවක් වෙනවා. ඒ නිසා මේ ගමනේ තියෙන හරි අමුතු වීරය සමතාවක්, වීරය සමබර කිරීමක්, ඒ වගේම සමාධිය සමබර කිරීමක්, ශ්‍රද්ධාව සමබර කිරීමක්, ප්‍රඥාව සමබර කිරීමක්, මේ සමබර කිරීම සඳහා සතිමත් භාවයේ මැද්දේ ඉඳලා හරිය නිකන් තරාදියක් දිහා බලන් ඉන්නවා වගේ මේ සමබර කිරීමේ කාර්යයේ නිරත වීමක් අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් එතකොට බැලුවාම බොහොම සූක්ෂම ගමනක් යෝනිසෝ මනසිකාරයකින් හොඳට අවබෝධයකින් යා යුතු ගමනක්. මේ ගමනේ හරි සුන්දරත්වයක් තමයි මෙතනත් පෙන්නුම් කරන්න. අපිට වීරය තිබුණ පමණින් මේක සාර්ථක වෙන්නේ නැහැ. වීරය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. අපි ටික ටික ඉදිරියට යනකොට හිතේ යම් ගුණයක් වැඩෙනකොට හැබැයි මේ වීරය සම කරන්න අවශ්‍ය පමණට උමනා පමණට විතරක් වීරය පවත්වන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ සඳහා අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි හිතමු දැන් ඔන්න සක්මන කෙරෙනවා. දැන් සක්මනේ මේ කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකම්ම සිහියෙන් යන්න පුළුවන් ගතිය තියෙනවා. හැරෙනකොටත් ඔන්න දැන් සිහියෙන් යන්න පුළුවන්. එනකොටත් සිහිය පවත්වන්න පුළුවන්. එතකොට මේ විදිහට වාර ගණනාවක් සිහියෙන් යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මෙතන එහෙමනම් දැන් අර අපි මුලින් වම දකුණ කියාගෙන ගියා, ඔසවනවා තබනවා කියාගෙන ගියා, නැත්නම් ඔසවනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියාගෙන ගියා. ඉතින් මේ විදිහට අපි ටිකක් මේ ව්‍යායාමයක් දරලා දඟලලා තමයි ඉතින් මේ වැඩේ සාර්ථක කරගත්තේ. දැන් ඊළඟ පියවරක් වශයෙන් අපි මේ කටයුත්ත සාර්ථක වුණාට පස්සේ දැන් එහෙමනම් තව ටිකක් දැඟලනේ අඩු කිරීමක් වශයෙන් තමයි අර මෙනෙහි කිරීම නතර කරන්නේ. දැන් බලනවා තව ටිකක් සාවධානව පුළුවන් ද මේ අරමුණට නිශ්ශබ්ද මනසකින් ආයාදයක් මේ අපේ අවධානය යොමු කරන්න. නිශ්ශබ්ද මනසකින් අපි අවධානය යොමු කරනවා දැන් මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. ඒක තවත් සාමකාමී. තවත් හිතට බර අඩුයි. දැන් තියෙන්නේ නිශ්ශබ්දව කරන කටයුත්ත. නගලන්න දෙයක් නැහැ. අපි ඉඳගෙන භාවනාවක් කරද්දිත් අපි හිතමු මුලදී ආනාපාන සතිය නම් වැඩුවේ. ඉතින් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කිරීමක් සහිතව වෙන්න පුළුවන් අපි පටන් ගත්තා. හැබැයි පොඩ පොඩ මේ හුස්ම රැල්ල දැන් ටික ටික ප්‍රකට වෙන්න ගත්තාම අපිට හැම ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ගානෙම සිහිය පිහිටවීමේ කුසලතාවයක් පැන නැගුණාම ඊට පස්සේ එහෙමනම් අපි උත්සාහන්ත වෙනවා තව පොඩ්ඩක් වීරය සම කරලා වීරය අඩු කළා මේ සමාධියට වැඩෙන්න ඉඩ සලස්සන්. එයාට දැන් පාර කපලා දෙන්න අවශ්‍යයි. තව ඉස්සරහට යන්න නම් මේ අනිත් ගුණ ධර්ම වලට වැඩිම සඳහා වීරය අවශ්‍ය පමණකට විතරක් පවත්වන්න අවශ්‍යයි. ඒකට යුත්ත තමයි අපි ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ. මේක මම කොච්චර කිව්වත් මේ පින්වතුන් ප්‍රායෝගිකව මේකේ යෙදිලා මේ කාරණාව තේරුම් ගන්න තාක් මේ මං කියන දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි භවනාව ප්‍රායෝගිකව වඩනකොට නැත්නම් සතිය ප්‍රායෝගිකව දියුණු කරනකොට තමයි මේ කියන සියුම් පැති අපිට තේරෙන්න පටන් ගන්නෙ. කොයිතරම්නම් මුලදී අපි වීරයක් පැවැත්තුවද හිත අතීතේට අනාගතේට නොදී යන්න නොදී වළක්වාගෙන මේ මූල කමඨහනේම අවධානය පවත්වන්න අපි වීරවන්ත උත්සාහවත් වුණාද ටික ටික හිතේ ව්‍යායාම හරහා සාර්ථක වෙන්න සාර්ථක වෙන්න කීකරු වෙන්න කීකරු වෙන්න ඒ අධික වීරයක් පවත්වන එක වැළැක්කුවේ නැත්තම් ඒක ඒ අවශ්‍ය පමණට අඩු වැඩි කරගත්තේ නැත්තම් අපි දන්නේ නෑ එහෙමනම් ඉදිරියට යන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ වීරය සමතාව කියන එක අතිශය වැදගත් වෙනවා. එතකොට අපි හිතමු ඔන්න දැන් අපි මෙනෙහි කිරීම එකක් නැවැත්තුවා. දැන් බොහොම සංසුන් සාමකාමී නිශ්ශබ්ද මනසකින් ආශ්වාසය ප්‍රශ්වාසය දිහා බලාගෙන ඉන්නවා. දැන් මෙතෙන්දී තියෙන තව එකක් තමයි නිින්ද යනවා ඊට පස්සේ. මොකද මෙනෙහි කරන්නෙත් නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයත් බොහොම සියුම් වෙලා තියෙන්නේ. කරන්න ලොකු දෙයක් නැහැ. ඊළඟට නිින්දට වැටෙනවා. අන්න එතන තියෙන නතරවීමක්. එතන හිත සැඟ වුණා, තීන මිද්දට වැටුණා, නිදි බර වුණා. ඔන්න ඔතන අපි එක්තරා අන්දමක කම්මැලි වීමක්, හිත සැඟව ගැනීමක්, නතරවීමක් සිද්ධ වෙලා තියෙනවා. නතර වුණොත් ඔන්න ගිලෙනවා. ඊට පස්සේ ඉතින් ඔළුව කඩාගෙන වැටෙනවා, නිින්ද ගිහිල්ලා, කෙන්දිරි ගෑවෙනවා, ගොරෝනවා, අනිත් පැයටත් කරදරේ. ඔන්න ඉතින් නිින්ද ගිහිල්ලා. ඔන්න ඔතන තියෙන්නේ අර නතර වෙලා කිඳා බැහිම. අපි ඒකට අහු වෙලා, අපි ඒක තුළම නිමග්න වෙලා, ඒක තුළම අතරමං වෙලා. ඉතින් ඕකත් වළක්ව ගන්න අවශ්‍යයි. අපිට පුළුවන් ද සංසුන් මනසකින්, නිශ්ශබ්ද මනසකින්, කතා නොකරන මනසකින්, ඒ වගේම දැන් මෙනෙහි කිරීමක්වත් කරන්නේ නැති මනසකින් මේ අරමුණ දිහා බලන්න හිත නින්දට වටගන්නෙත් නැතිව. ඉතින් බැලුවාම හරිම සූක්ෂම ගමනක් මේ ගමන. හරියට නිකන් කම්බියක ඇවිදිනවා වගේ, ලණුවක ඇවිදිනවා වගේ. අපි මේ සමබරතාවය පවත්වන්න අවශ්‍යයි. ඉතින් මුල් කාලෙදි යෝගාවචරයට ඉතින් මේක කරන්න අමාරුයි. තියා නතර මේ මෙනෙහි කිරීම නතර කරපු ගමන් ඔන්න හිත නින්දර වැටෙනවා. එහෙම නැත්නම් සමහරලාට මේ අරමුණෙන් පිට පැනලා ආයෙත් හිත වික්ෂිප්ත වෙනවා. එතකොට ඉතින් ආයෙත් මෙනෙහි කිරීම පටන් ගන්නවා. පටන් අරගෙන ආයෙ තව ටිකක් එයාට පාර පෙන්ලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ආයෙත් උත්සාහවන්ත වෙනවා මෙනෙහි කිරීම නතර වෙලා මේක කරන්න පුළුවන් ද කියලා බලන්න. එතකොට ඔන්න ආයෙ නිින්ද යනවා. ඉතින් ඒ වගේ විවිධ බාධාවන් පැමිණෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන එක්තරා අන්දමක දුෂ්කරතාවය. අපි මේ බාධාවන් ජය ගනිමින් අපේ හිතේම ඒ පැන නගින ස්වභාවයන් තේරුම් ගනිමින් වීරය සමකරමින් යා යුතු වෙනවා. මෙහෙම වීරය සමකිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් තැනක් අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේ එන සෝන සූත්‍රයෙන්. මේ සෝන කියන ස්වාමින් වහන්සේ බොහෝම වීරයවන්ත ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ නිදාගන්නෙත් නැතිව බොහෝම වීරයවන්තව එක දිගට භාවනාවේ නිරත වෙනවා. භාවනාවේ නිරත වෙනකොට දැන් මේ ස්වාමීන් වහන්සේට මේ බලාපොරොත්තු වෙන අධිගමයක් නැත්තම් අපි හිතමු මාර්ගඵල ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කරනවා මේ බුද්ධ ශාසනය තුළ වීරයවන්ත භික්ෂූන් අතර මමත් එක්කෙනෙක්. ඉතින් මගේ අනෙකුත් සමගාමීව මාත් එක්ක පැවිදි වෙච්ච සෑහෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ වෙනකොටත් මේ ශාසනයෙන් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵල ලබාගෙන තියෙනවා කියලත් මට ඇහෙනවා. නමුත් මට තාම ඒක කරගන්න බැරි වෙලා. ඉතින් ඒ නිසා තේරුමක් නැහැ. මම මේ විදිහට උත්සාහයක් කරලා මේ තරම් උත්සාහවත් වෙලත් මට තාම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. ඒ හින්දා මට මීට වඩා හොඳයි උපැවිදි වුණා නම්, සිවුරු ඇරියා නම්, උපැවිදි වෙලා මම නැවතත් ගිහි වෙලා මට තියෙන ධනස්කන්ධේම පාවිච්චි කරලා මම තව තව කුසල් දහම් දියුණු කරනවා, ධන දාන මේ දානය දානමාන දෙනවා, මම මේ විදිහට ලෞකික ජීවිතේට නැවතත් යනවා කියලා මේ විදිහේ කල්පනාවක් උන්වහන්සේගේ හිතේ පහළ වුණා. කෙසේ නමුත් මේ කල්පනාව උන්වහන්සේගේ හිතේ පහළ වෙනකොට භාගතුන් වහන්සේ ඒක දකිනවා. දැකලා අර සාමාන්‍යයෙන් විස්තර වෙන ආකාරයට දික් කරගෙන හිටියාතක් නමන ඉක්මනට, බොහොම ඉක්මනටම බුදුරජාණන් වහන්සේ ඒ සෝන සාමින් වහන්සේ ඉස්සරහා මේ පෙනී සිටිනවා. ඊට පස්සේ ප්‍රශ්න කරනවා, සෝන ඇත්තද ඔබට මේ වගේ පරිවිතර්කයක් පහළ වුණාද? මේ සිවුරු ඇරලා යන්න නැත්තම් මේ කරපු වැඩේ සාර්ථකුනේ නැහැ, එහෙනම් සිවුරු ඇරලා යන්න ඕනේ කියලා එහෙම අදහසක් පහළ වුණාද කියලා ඉතින් ඍජුව ප්‍රශ්න කරනවා. එතකොට මේ සෝන සාමීන් වහන්සේත් බොහොම අවංක උත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි, මම සෑහෙන වීරයවන්තව භාවනා කටයුතු වල නිරත වුණා. නමුත් තාම කිසිම සාර්ථකත්වයක් මට ලැබුණේ නැහැ. ඒ නිසා මම අදහස් කළා සිවුරු ඇරලා ගිහිල්ලා ගිහිව නැවතත් සාමාන්‍ය පින්කම් කටයුතු වල නිරත වෙමින් කාලය ගත කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකපාර්ට්ම කරන්න ඕනේ මොකද්ද කියලා කියනවා වෙනුවට උපමාවක් අහනවා. මේ සෝන සාමින් වහන්සේටම අදාළ එක්තරා අන්දමක උපමාවකින් මේ කාරණාව පැහැදිලි කරනවා. සෝන ස්වාමීන් වහන්සේ බොහොම දක්ෂයි වීණා වාදනය කරන්න. ගිහි කාලෙදි වීණා වාදනය කරන්න බොහොම දක්ෂ තැනැත්තෙක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. සෝන කොහොමද මේ වීණාවක් සුසර කරන්නේ? දැන් මේ පිංගුතුන් දන්නවා වයලින් එකක් වෙන්න පුළුවන්, වීණාවක් වෙන්න පුළුවන්, සිතාර එකක් වෙන්න පුළුවන්. මේ වගේ විවිධ වාදන භාණ්ඩ. ඒකෙන් නිවැරදි ස්වරය නිකුත් වෙන්න නම් ඒක ඉතාම සූක්ෂම අන්දමින් සුසර කරන්න අවශ්‍යයි. මේ සුසර කිරීම ඒ අපිතුමු කම්බිය හොඳට අවශ්‍ය පමණට පමණයි අදින්න තියෙන්නේ. අපිතුමු යම්ස කෙනෙක් ඒ අවශ්‍ය ප්‍රමාණයට ඇදලා නැහැ. එතකොට ඉතින් මොකද වෙන්නේ? එතකොට මේ සෝන සායනාසේ උත්තර දෙනවා. එතකොට ස්වාමීනි මේකෙන් නිකම් බොල් සද්දයක් නැගින්නේ, ඒ අවශ්‍ය ස්වරය නැගින්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රශ්න කරනවා, මේක ඕනවට වඩා ඇද්දොත් මොකද වෙන්නේ? එතකොටත් ඉතින් අර මේ ඒකේ තියෙන ආතතිය වැඩි වෙලා, ඇදිල්ල වැඩි වෙලා, ඒකේ අවශ්‍ය ස්වරය ඒත් නැගින්නේ නැහැ. එතකොටත් නිකන් අර අධිසංඛ්‍යාතයකට තමයි යන්නේ. එහෙමනම් සෝන කොහොමද මේක සුසර කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ මේ සෝන ස්වාමීන් වහන්සේගෙන්ම ප්‍රශ්න කරන්නේ. උන්වහන්සේ කියනවා, ස්වාමීනි මේක මේ අවශ්‍ය පමණට විතරයි අදින්න තියෙන්නේ. ඒ නිවැරදි අන්දමින් ඒක සුසර කරනවා කියන්නේ අන්න ඒකයි. අඩුවෙන් ඇදලා හරියන්නේත් නැහැ, වැඩියෙන් ඇදලා ඕනට වඩා වැඩියෙන් ඇදලා හරියන්නේත් නැහැ. එතකොට මෙන්න මේ අවශ්‍ය පමණට විතරක් මේක ඇදලා ගානට සුසර කරගත්තොත්, නිවැරදිව සුසර කරගත්තොත්, ඒ සංඛ්‍යාතය නිකුත් කරමින් මෙයා නිවැරදි ස්වරය නගනවා. මේ පිළිතුර සෝන සායන වහන්සේම ලබලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න ඔය වගේම තමයි සෝන, අපේ මේ භාවනාව කරගෙන යනකොටත් මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි සම කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම වීරය සම කරන්න අපි අවශ්‍යයි. එතකොට තමයි මේ ඉතිරි ගුණධර්ම හොඳට සස්ලා, ඒවටත් අවස්ථාවක් ලැබිලා මේ කණ්ඩායමක් වශයෙන් මේ ඔක්කොම නැගී සිටින්නේ. ඒ නිසා ඔබත් දැන් වීර සමතාවය ගැන කල්පනා කරන්න. වීර සමතාවය කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඔබ අධික වීරයකින් මේ කටයුතු කරන්න. වීරෙන් පමණක් බැහැ මේ ගමන සාර්ථක කරගන්න. එහෙමනම් කොහොමද මේ අවශ්‍ය පමණට වීරය පවත්වන්නේ කියන එක ප්‍රායෝගිකව හදාරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා, වැඩම කරනවා. ඉතින් ඊට පස්සේ සෝන සාමෙන් වහන්සේ කාරණාව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අවශ්‍ය පමණට විතරක් වීරය පවත්වමින් ඒ ඉතිරි ගුණ ධර්ම වලටත් වැඩෙන්න අවස්ථාව සලසා දෙමින් තමන්ගේ ගමන සාර්ථක කරගන්න. උතුම්ම අරහත්ත්වයට පවා පත් වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ ඒ රහත් වෙන්න පින තිබිච්ච ඒ ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ වීරය අධික වීම නිසා ඒ කාර්යය වැළකෙනකොට, තමන්ට තාම තමන්ගේ අදහස මුදුප්පත් කරගන්න බැරි වෙනකොට උපැවිදි වෙන්න පවා හිතුවා. සිවුරු ඇරලා දාන්න පවා හිතුවා. නමුත් අර නිවැරදි මාර්ගයට අවතීර්ණ වුණාම විද සමතාවයක් කරන්න පටන් ගත්තාම අන්න උන්වහන්සේගේ අභිමතාර්ථය ඉෂ්ට වුණා. උන්වහන්සේට මේ සාර්ථකව තමන්ගේ මහනකම මුදුන්පත් කරගන්න හැකියාව සැලසුණා. ඒ නිසා අපිට තේරෙනවා මේ උන්වහන්සේලා පවා මේ තරම් වීරවන්තකට සමානලාට වරද්දගෙන තියෙනවා. එහෙනම් ඉතින් අපි ගැන කවර කතාවද? ඇතම් කෙනෙක් වීරවන්තව කටයුතු නොකිරීම නිසා ඔන්න මේ අගාධයට වැටලා තිනවා. ඒ නිසා අපි ගැන කවර කතාවද? ඉතින් මේ පිංතුන් අහලා ඇති අර මහදන සිටුපුතෙක් ගැන, එයාගේ ස්වාමි දියණිය ගැන එහෙම බොහොම ප්‍රසිද්ධ කතාවක් එනවා. ඉතින් එයාට රහත් වෙන්න පින තිබුණා තිනවා. නමුත් ඉතින් එහෙම උනේ නැහැ. ඒ දෙන්නම නැත්තං ඒ ස්වාමි පුත්‍රයා මහදන සිටුතුමා ඉතින් රහමෙර පාණයට ඇබ්බැහි වෙලා, යා පුළුවන් තරම් තමන්ගේ ධනෙ වියදම් කර කර වියදම් කර කර තමනුත් ඒ රහමෙර පාණය කරමින් අනිත් අයටත් ඒවා අරන් දෙමින් ඉතින් මුළු තමන්ගේ මුළු දහස් කන්දේම වියදම් කරගත්තා. ඊට පස්සේ තමන්ගේ ස්වාමි දියණියගෙන් ලැබිච්ච ඒ 84,000ක් කියලා කියන ඒ දහස් කන්දේත් ඒකත් වියදම් කළා. අන්තිමට දෙන්නටම හිඟමනේ යන්න සිද්ධ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දෙන්නා මේ ලෞකික ජීවිතය සාර්ථකව ගත කරා නම් මේ මුළු නුවරම අගසිටු තනතුරට පත් වෙන්න තිබුණා. හැබැයි දෙවනි කාලෙදි හරි මේ දුර්වලකම් මගහැරලා මේ නිවැරදිව කාලය ගත කරා නම් මේ මුළු නුවරම දෙවන සිටු තනතුරට පත් වෙන්න තිබුණා. එහෙමත් නැත්නම් තුන්වෙනි සිටු තනතුරට පත් වෙන්න ඉඩ තිබුණා. නමුත් අද ඒ එකක්වත් නැහැ. අද සම්පූර්ණයෙන්ම හිඟමනට වැටලා තියෙනවා. ඊට අමතරව මේ දෙන්නා ලෞකික ජීවිතයක් ගත කරන්න නැතුව මහණ වුණා නම් දෙන්නටම පින තිබුණා අරහත්ත්වයට පත් වෙන්න. නමුත් ඉතින් ඒකත් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම මේ දෙන්නා මුල් කාලේ නැතත් පස්සේ කාලේ හරි ඔන්න මහණුණා නම් එතකොට මේ දෙන්නට අවස්ථාවක් සැලසෙනවා අනාගාමී මට්ටමටපත් වෙන. ඒකත් ඉතින් සිද්ධ වුණේ නැහැ. ඒත් ඉතින් කරගන්න බැරි වෙලා තුන්වෙනි කාලයකදී හරි මහණුණා නම් ඔන්න එතකොටත් පුළුවන් වෙනවා ඊට අඩු අධිගමයකටපත් වෙන. නමුත් ඒකත් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මේ දෙදෙනා මෙලොවනිත් පිරිහුණා පරලොවනිත් පරලොවිනුත් පිරිහීමට තමයිපත් වුනේ. ඒ නිසා පින්වත්නි පින තිබුණ පමණින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි වීරයක් යොදන්නත් අවශ්‍යයි. අපි මේ සඳහා අපේ පැත්තෙන් යම්කිසි දායකත්වයක් මුලපිරීමක් කම්මැලිකම නැතුව ප්‍රායෝගිකව මේ දහම ප්‍රගුණ කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා වීරය අත්‍යවශ්‍යයි. මේ කටයුත්තේ නියැලීම අත්‍යවශ්‍යයි. ඒ කටයුත්තේ නියැලෙනකොට අපි කොහොමද මේ වීරය සමතාවක් පවත්වන්නේ කියන එක තමයි විශේෂයෙන්ම අද අපි මේ මතක් කරගන්නේ. ඒ වීරය අධික වීරයකින් විතරක් මේ ගමන කරගෙන යන්නත් බෑ. ඒ අධික වීරයක් යෙදීම තමයි මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දඟලනවා කියන අර්ථය. ඊළඟට කිසිම වීරයක් නොදී උදාසීනව කටයුතු කිරීම කියන එක තමයි මෙතෙන්දි අපි තේරුම් ගන්න තියෙන්නේ නතර වෙනවා කියන අර්ථය. මේ දෙකේදීම එතකොට අසාර්ථකත්වයක් පරාජයටපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. අපිට තවත් ටිකක් එහාට යනකොට අපිට මේ සූත්‍රෙම තවත් ගැඹුරකින් තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මේ යෝගාවචරයා සක්මනේ ගමන් කරනවා. හොඳට දැන් සතිය පිහිටලා තියෙනවා. වීර්ය සමතාවයක් කරනවා. දැන් සතිය පිහිටවා ගත්තට පස්සේ එතනින් නතර නොවී මේ සතිමත් වෙච්ච අරමුණ හොඳට විමසා බලනවා. ඉතින් එතකොට තේරෙනවා මෙතන තද ගතියක්, උණුසුමක්, සිසිලසක් නැත්තම් බර ගතියක්, සැහැල්ලු ගතියක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්. මේ විදිහට අර විවිධාකාර ඒ රූප ලක්ෂණ, ධාතු ලක්ෂණ ඒ තැනත්තට තේරුම් ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මේක තේරුම් ගන්න නම් හොඳ විමසිල්ලක්, විපරං සහගත ගතියක්, විචාර බුද්ධියක් අවශ්‍ය වෙනවා. ඒකාග්‍රතාවයක් ගොඩ නැගිලා තියෙනවා, සතිමත් භාවයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ ගොඩ නැගිච්ච ඒකාග්‍රතාවයේ සතිමත් භාවයේ උපයෝගී කරගනිමින් අරමුණ අපි හොඳට විමසනවා. එතකොට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ තං ධම්මං පඤ්ඤාය පවිචනති පවිචරති පරිවීමංසං ආපජ්ජති. මේ සතිමත් වෙච්ච අරමුණම හොඳට නුවණින් විමසලා බලනවා, පරීක්ෂා කරලා බලනවා, සොයා බලනවා, විමසිලිමත් වෙනවා. එතකොට අන්න මේ අරමුණේ යථා ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි හිතමු මෙතන මේ තද ගතියේ ස්වභාවය, රළු ගතියේ ස්වභාවය, උණුසුමේ ස්වභාවය, සිසිලසේ ස්වභාවය. මේ වගේ මේ අතිශය ප්‍රාථමික මට්ටමේ අරමුණු රසක ක්‍රියාකාරීත්වය බොහොම සූක්ෂමව තේරුම් ගැනීමේ හැකියාව පහළ වෙනවා. දැන් මෙතෙන්දි පවා වීර සමතාවය අවශ්‍යයි. සමබරතාවය අවශ්‍යයි. අපි අර සතිමත් භාවයෙන් පමණක් නතර වුණොත් එතකොට මේ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන දඟලන්න ගියොත් ඒත් මේ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. අපි නම් සතිමත් වෙන්න ඕනේ. සතිමත් වුණාට පස්සේ මේ තොරතුරු ටික උකහා ගැනීම සඳහා යම් විමසුම් නුවණක් යොදන්න අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරයක් යොදන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි අපිට මේ තොරතුරු ටික ලැබෙන්න ගන්න. ඉතින් එතනින් නතර වෙන්නේත් නැහැ. තවත් ටිකක් මේක හොඳට නිරීක්ෂණය කරගෙන කාලයක් ගත කරනකොට එතකොට මේ හැම ධාතු ස්වභාවයකම තියෙන ෂණබංගුර භාවය නැත්නම් මේ ධාතු ලක්ෂණ විටින් විට පෙන්නුම් කරමින් නැතිවීමින් ආයෙත් පෙන්නුම් කරමින් නැතිවීමින් යන ස්වභාවය. ඒ වගේම මේ නිරන්තරයෙන්ම මේ ඇතිවීම නැතිවීම ස්වභාවයකින් පෙළෙන ස්වභාවය. මේ මුළු ක්‍රියාවලියම අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන ආකාරය කියලා මෙන්න මේ විවිධ පැතිවලින් අපිට මේ මුළු සංසිද්ධිය වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකටත් වීර සමතාවයක් අවශ්‍යයි. අපි නිකන් හිර කරගෙන තද කරගෙන මේක බලන්න ගියා කියලා ඒක හරියන්නේ නැහැ. අපි බොහොම අධික සමාධියක් ඇති කරගෙන මේක බලන්න ගියාට ඒක හරියන්නේ නැහැ. මොකද එතකොට සමාධිය උත්සන්න වෙලා, සමාධිය අධික වෙලා මුළු කයම නොදැනී ගිහිල්ලා මෙලෝදියක් තේරෙන්නේ නැහැ. මොකද සමාධිය හුඟා වර්ධනය වෙලා එතනදී අර උමනා කරන සතිය අභිභවා ගිහිල්ලා සමාධිය ප්‍රඥාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් සමාධිය පවා පවත්වන්න වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. පුළුවන් ද අපේ හිත මේ තෝරගත් අරමුණේ අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මේ සමාධිය යොදා ගන්න. ඒ නැතුව මේ සමාධිය අස්සට රිංගගෙන ඒකෙම නිකන් নিমগ্ন වෙලා ඒකෙන් සුවයක් ලැබීම තුලින් විතරක් මේ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. එතකොට එහෙනම් සමාධියේ පවා තියෙනවා යන ඕන සීමාවක්. අපිටම අපි මේ සීමාවත් තේරුම් අරගෙන හොඳට මේ විවිධාකාර ධාතු ලක්ෂණයන් හඳුනා ගනිමින් වාසය කරනවා නම් අන්න එතකොට තේරෙනවා මෙතන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය, ක්ෂණභංගුර භාවය, නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් පීඩා විඳින ආකාරය, මේ මුළු සංසිද්ධියට අපේ කිසි පාලනයක් නොමැති ආකාරය, මේ ආදී වශයෙන් මේ ත්‍රිලක්ෂණය විවිධ අන්දමින් ඔන්න කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. මෙතනදි පවා අපි උදාසීන වුණොත් ඉන් එහාට යන්නේ නැහැ. ඉතින් මේක දැකලා ඊළඟට අනේ කියලා හිත වික්ෂෝප වුණොත්, හිතේ දෙගිඩියාවක් ඇති කරගත්තොත්, බයක් හිතුනොත්, එක පහල කරොත්, වැඩේ අත්හැරලා දැම්මොත් ඒත් ඉතින් හරියන්නේ නැහැ. එතකොට අනිත් පැත්තට මේ ත්‍රිලක්ෂණය වැටහිච්ච පමණින් ඔන්න දැන් මම සෝවාන් වුණාය, ඔන්න දැන් මම රහත් වුණාය කියලා අදි탁සේරුවකට ගියොත් ඒත් හරියන්නේ නැහැ. ඉතින් එහෙමනම් මේ දේවල් අපි බොහොම සූක්ෂමව තේරුම් ගනිමින් බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රුන් වහන්සේ, මම හුදෙක් ශිෂ්‍යයෙක් පමණයි, මේ අනුගාමිකයෙක් පමණයි කියලා ඒ අපිව බොහොම නිහතමානී කරගනිමින් යා යුතු ගමනක් තියෙනවා. එහෙම යනකොට ඔන්න තව තව ඉස්සරහට යනවා මේ විවිධාකාර ධාතු ලක්ෂණවල ඒ සැබෑ ස්වභාවය, ඒකේ තියෙන ෂණ සම්භංගුර භාවය, අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය තව තව ගැඹුරින් වැටහෙමින් මේකේ තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට ප්‍රකට වෙමින් තම මේ කයේ පමණක් නෙමේ බාහිර දේවල් වල පවා ඇතැම් විට කෙනෙකුට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන මට්ටමට මේ ධර්මයේ නැත්තම් මේ විපස්සනා නුවණ වැඩෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙහෙම කටයුතු කරද්දී තමයි ඊළඟට ඔන්න අවස්ථාවක් එළඹෙන්න පුළුවන්. මේ ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. දැන් වෙන්වෙන් වශයෙන් ධාතු හඳුන ගන්න අමාරුයි, ලක්ෂණ හඳුන ගන්න අමාරුයි. ඒක නිකන් ඔක්කොම නිකන් පොදියකට වාගේපත් වෙලා. එහෙම නැත්තම් හරියට නිකන් අපි හිතමු බත් හැලියක් ඉදෙනකොට ඒකේ බත් ඇට මුලින් පේන්න ගත්තා. පස්සේ පස්සේ අපි තෝ මේක ඕන්ට වඩා අපි වතුර දාලා තව ටිකක් එහාට ගෙනිච්චොත් එහෙම මේක කැඳ බවටපත් වෙනවා. එතකොට දැන් ඒ බත් ඇටවල සීමාව හරියට පේන්නේ නැහැ. ඒව නිකන් බොඳ වෙලා ගිහිල්ලා. ඒව නිකන් දිය වෙලා ගිහිල්ලා. අන්න ඒ වගේ අපේ මේ දැක දැක හිටිය ධාතු ලක්ෂණත් දැන් ඔන්න දිය වෙලා ගිහිල්ලා. ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. ඒවැයි වෙන්වෙන් වශයෙන් හඳුනගන්න බැරි වෙලා ගිහිල්ලා. දැන් පින්වත්නි අපි හිතමු මෙන්න මේ මට්ටමේදී දැන් අපි අධික වීරයක් දැන් යොදන්න ගත්තොත්, ඒ කියන්නේ මේවා වෙන්වෙන් වශයෙන් දැක ගන්න අධික වීරයක් දරනවා, උත්සාහවන්ත වෙනවා, ඒ අපි මේ தત્ත්වය බාරගන්නේ නැතුව, ඒ කියන්නේ දැන් නිකන් හරි උදාසීන ගතියක් ටිකක්, එහෙම නැත්නම් විරාගී ස්වභාවයක්, පාට මැකිලගිය ස්වභාවයක්, මේ මුළු සංසිද්ධියේම නිකන් රස නැති වෙච්ච ගතියක් තමයි යෝගාවචරයේක අත්දකින්නේ. හැබැයි එයා ඒක බාරගන්නේ නැතිව, ඒකට සාදර වෙන්නේ නැතිව, ඒකත් ඔස්සේ දිගට යන්නේ නැතිව, එයා දැන් අධික වීරයක් යදුවොත් එහෙම නෑ, මේ සතිය දුර්වල වෙලාය, සමාධිය දුර්වල වෙලාය, මේ තොරතුරු ටික මට අනිවාර්යයෙන්ම කලින් වගේම පේන්න ඕනේ කියලා දඟලන්න ගත්තොත් එතනත් අසාර්ථකයි. එහෙනම් එතෙන්දි කරන්න තියෙන්නේ නෑ, මේක තමයි මේ ඊළඟ මට්ටම. මේක තමයි මේ විපස්සනාවෙන් අරගෙන ආපු ඊළඟ අවස්ථාව. මේ අවස්ථාවේදී මන් දඟලලා හරියන්නේ නැහැ. මේ වෙලාවේදී මම මේ අර හයියෙන් හුස්ම ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මේ වෙලාවේදී මම හයියෙන් ඇවිදලා හරියන්නේ නැහැ. මේ වෙලාවේදී මට තියෙන නිකන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක. මේ කටයුත්තට වෙන්න ඉඩ හැරලා ඒව නිකන් බොඳ වෙලා තියෙද්දිත් මට පුළුවන් ද බලාගෙන ඉන්න. ඒවා නිකන් දිය වෙලා වගේ තියෙද්දිත් මට පුළුවන් ද බලාගෙන ඉන්න. ඒව නිකන් ඔක්කොම මිශ්‍ර වෙලා තියෙද්දිත් මට පුළුවන් ද බලාගෙන ඉන්න. අතපොවන්න යන්නේ නැතුව, දඟලන්න යන්නේ නැතිව, ඒ වගේමයි නින්දට වට ගන්නෙත් නැතිව. මොකද අපේ හිතට දැන් කිසිම බරපතල අන්දමේ උත්තේජනයක් නැහැ, ඒ තරම් ආස්වාදයක් නැහැ. ඉතින් ඒ නිසා හිත නින්දට වැටෙනවා, හිත සැඟවෙනවා. ඉතින් එතකොට එහෙමනම් එතන තමයි නතර වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ බඳු නින්දට වට ගන්නෙත් නැතිව, සැඟවීමකට පාත්‍ර වෙන්නෙත් නැතිව, දඟලන්නෙත් නැතිව, පුළුවන් ද බොහෝම මධ්‍යස්තව උපේක්ෂා සහගතව මේ සිද්ධ වෙන සංසිද්ධිය දිහා බලාගෙන ඉන්න. එතනත් මෙහෙනම් මේ ඕඝතරණ සූත්‍රයේ භාගතුන් වහන්සේ ඒ ඕඝය තරණය කරපු ආකාරයේ මනාව නිරූපණය වෙනවා. අපි තවත් ටිකක් ඉස්සරහට ගියාම තේරෙනවා මේ දේවල් ඔක්කොම තියෙනවා. රූපත් පේනවා, සද්දත් ඇහෙනවා, ගඳ සුවඳක් දැනෙනවා, රසත් දැනෙනවා, ස්පර්ශයක් දැනෙනවා. ඉතින් හිටලා ලාවට වගේ ඈතින් ඈතින් සිතුවිලිත් එනවා. හැබැයි හිතට දැන් කිසි වොමනාවක් නැහැ ඒවත් එක්ක දඟලා. ඒවත් එක්ක පැටලෙන්න. ඒව හාර අවුස්සන්න, ඒව බොහොම බරපතල විදිහට විමසලා බලන්න හිතට වොමනාවක් නැහැ. අපි බැරි වෙලාවත් බොහොම වීරවන්තයව විමසලා බලන්න ගියොත් හරි වෙහෙසයි. දැන් පහළලා තියෙන එක්තරා අන්දමින් කියනවා නම් නිබ්බිදාවක්, විරාගයක්. ඒ తත්වය හොඳට පවත්වමින් ඉවසාගෙන සිටිමින් මේ වෙන දෙයට ඉඩ දෙන්න එහෙනම් දැන් අපි අවශ්‍යයි. භාවනාවට කෙරෙන්න ඉඩ හරින්න අවශ්‍යයි. අපි දැන් භාවනාව කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. කෙරෙන භාවනාව කෙරෙන්න ඉඩ හරින්න අවශ්‍යයි. දඟලන්න ගිහිල්ලා හරියන්නේත් නැහැ. භාවනාව නතර කළා හරියන්නේත් නැහැ. දැන් යන්නේ බොහොම සීරුමාරු අවස්ථාවක. ඒතර දේවල් ඔක්කොම තියෙනවා. හැබැයි නැහැ හිතට කිසි උනන්දුවක්. නැහැ හිතට කිසිම ඒවත් එක ගිහිල්ලා පැටලීමේ උමනාවක්. ඉතින් එතකොට තමයි අපිට මතක් වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරිය තාපසතුමාට දීපු අවවාදය දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. සුතේ සුත මත්තම් භවිස්සති. මුතේ මුත මත්තම් භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිස්සති. දැන් දේවල් පේනවා පෙනුනට හැබැයි ඕවා එක කතන්දර ගන්න යන්න එපා. ඒව එක පැටලෙන්න යන්න එපා. දැක්ක පමණින් අතර වෙන්න. දේවල් ඇහෙනවා ඇහුනට ඒ අහපු දේවල් එක්ක කතන්දර ගොතන්න යන්න එපා. ඒවා ඔස්සේ සිතුවිලි පහල කරගෙන යන්න එපා. ඒ අහපු පමණින් නතර වෙන්න. ඊළඟට ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. හැබැයි ඒ දැනෙන එකක්වත් එක්කවත් කතන්දර ගොතන්න විතාරක පහල කරගන්න යන්න එපා. ඊළඟට හිතටත් ඉඳලා හිටලා ඈතින් වගේ සිතුවිලි එනවා. ඒවට අර්ථකථන දෙමින්, ඒවට වටිනාකම් දෙමින්, ඒවා ඔස්සේ විතර්ක කරමින්, ප්‍රපංච කරමින් ඉස්සරහට යන්න එපා. ඒ දැනගත් පමණින් නතර වෙන්න. ඒතර මෙන්න මේ යුගයත් එහෙමනම් යෝගාවචරේ පසු කරනවා. ඒ විදිහට හික්මෙනවා. ඒවා එක දඟලන්න යන්නෙත් නැහැ. හිතේ තියෙන උදාසීනත්වය හරහා නින්දර වැටෙන්නෙත් නැහැ. සීරුවෙන් අරගෙන යනවා. දැන් පින්වත්නි අපි හිතමු ඕකත් ඔන්න සාර්ථක කරගත්තා. භෝගතරණ සූත්‍රයත් මතක් කරගත්තා. ඒ න්‍යාය අපි හොඳට මතක් කරගෙන ඔන්න ඔය යුගයත් පහු කළා. ඊට පස්සේ ඔන්න තව තව මේ අරමුණු ඔක්කොම නිකන් ඈතට ගිහිල්ලා හිත සම්පූර්ණයෙන්ම හුදකලා වෙච්ච ස්වභාවයක්. කිලින්ම කිසිම නිමිත්තක් නොගන්නා ස්වභාවයක්. හිතේ කිසිම නිමිති, ඡායා, නැත්නම් සංඥා ඒ කිසිවක් හොල්මන් නොකරන ස්වභාවයක්. ඒවා නිරූපණය නොවන ස්වභාවයක්. ඔන්න යෝගාවචරයේ සමාහයට අත්දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් දහමේ වචනයක් විස්තර වෙනවා අනිමිත්ත ස්වභාවයක් කියලා, නිමිති නොගන්නා ස්වභාවයක්. මොකද මේ අභ්‍යන්තර වෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන් මේ සෑම දෙයකම තියෙන අනිත්‍ය ලක්ෂණය බොහොම ගැඹුරින් ප්‍රකට වුණා. ඒකේ තියෙන ශීඝ්‍රගාමි අනිත්‍ය ලක්ෂණය නැත්නම් අනිත්‍යයට පත්වීම බොහොම ශීඝ්‍රයෙන් සිද්ධ වීම නිසා ඒක දැන් නිමිත්තක්වත් අරගන්න විදිහක් නැහැ. ඒ තරමට ශීඝ්‍රව මේක සිද්ධ වෙනවා. අතිශය වේගවත්ව සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න හිත නිමිති නොගැනීම තුළින් එක්තරා අන්දමක නිදහසක් ලබන්නේ. මෙතෙක් වෙලාවක් මේ ඔක්කොම ග්‍රහණය කරගෙන හිටියේ, අල්ල බදාගෙන හිටියේ, උපාදාන කරගෙන හිටියේ. දැන් ඔන්න සුළු මොහොතකට ලොවේ කිසිවක් උපාදාන නොකර සිටින්න ඔන්න හිත ඉගෙන ගන්න. එතකොටත් සමහරවිට ඔන්න හිත නැත්තම් යෝගාවචරයට බය වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ මෙතෙක් කාලයක් ආවේ මේ ඔක්කොම අල්ලගෙන හරිය නිකන් දංවල් පුරුකෙන් දංවල් පුරුකට යනවා වගේ කිසිම අතර කැඩීමක් බෙදීමක් දැක්කේ නැහැ. එක දිගට අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට පැන 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 තමයි දිගටම ආවේ. නමුත් දැන් එහෙම නැහැ. අරමුණු අතර හිඩසක් නැත්තම් අපි චිත්තානුපස්සනාවක යෙදුනා නම් ඒ සිතුවිලි අතර පරතරයක්. සිතුවිලි ටික නිකන් ලිහිලා ගිහිල්ලා, ඉස්සර නම් මේ ඔක්කොම නිකන් පොදියට තිබුණේ, දැන් ඒවා නිකන් ලිහිලා ගිහිල්ලා සිතුවිල්ලක් ආවා ගියා. ඊට පස්සේ අලුත් එකක් ආවේ නැහැ. ඊට පස්සේ ආයෙ තව ටික වෙලාවකින් ආයෙ අලුත් සිතුවිල්ලක් ආවා. ඒකත් ඉක්මනටම ගියා. ආයෙ තව එකක් ආවේ නැහැ. දැන් එතකොට නිකන් සිතුවිලි ලිහිලා, අපි අර පැටලිලා හිටිය, පටලවගෙන හිටිය නූල් බෝලේ ඔක්කොම දැන් නිකන් ලිහිලා තියෙන්නේ. දැන් හොඳට පේනවා හැම සිතුවිල්ලක් ගානේ මේ එන ස්වභාවය, ඒක ඉක්මනටම යන ස්වභාවය යෝගාචරයට බොහොම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ තැන්වලදීත් අපි දඟලලා හරියන්නේ නැහැ. අපේ හිතේ සැක පහල කරගෙන හරියන්නේ නැහැ. මේ අරමුණක් නැති වුණාය, මට උන් හිටි දැන් අහිමුණාය කියලා බය වෙලා හරියන්නේත් නැහැ. ඉතින් මේ සිතේ තියෙනවා ප්‍රබල හැකියාවක් අරමුණක් ඇසුරු නොකර පවා සුවසේ වාසය කරන්න. එහෙමනම් ඒ විපස්සනා නුවණ අවදි වෙනවත් එක්ක යෝගාවචරයේ අත්දකින්නන්නේ ස්වභාවය, අරමුණු දැන් ආවට යාට කිසි ගාණක් නැහැ. ඒවා අල්ලගන්න යන්නේ. එයා දැන් ඉන්නේ සතිමත් බව තුළින් ප්‍රඥාව තුළින් ගොඩනගාගත්ත පදනමක් තුළ. ඒ පදනමේ පිහිටාගෙන තමයි මේ අවට සිද්ධ වෙන සංසිද්ධීන් ඔක්කොම දකින්නේ. එයාට දැන් වෙනමම වේදිකාවක් සකස් වෙලා. ඒ වේදිකාව කොහෙවත් පිහිටලා නැහැ. හැබැයි නිකන් අමුතු වේදිකාවක්. ඒක දිහා ඒ තුළ පිහිටාගෙන යා මේ මුළු සංසිද්ධිය දකින්න. රූප පේනවා හැබැයි හිත ඒව එක්ක පැටලෙන්නේ නැහැ. හිත බොහොම සාවධානව ඉන්නවා. සද්ද ඇහෙනවා ඒවා එක්ක පැටලෙන්න යන්නේ හිත හුදෙකලාව ඉන්නවා. ගඳ සුවඳ දැනෙනවා ඒක එක්ක පැටලෙන්න යන්නේ හිත බොහොම සාමකාමීව ඉන්නවා. රස දැනෙනවා ඒවා එක්ක පැටලෙන්න යන්නේ හිත සාමකාමීව ඉන්නවා. ස්පර්ශයක් දැනෙනවා පැටලෙන්න යන්නේ සාමකාමීව ඉන්නවා. සිතුවිලිත් එනවා යනවා ඒවා අතර හිඩැස් තියෙනවා විශේෂයෙන්ම එකක්වත් එක්කවත් පැටලෙන්න යන්නේ නැහැ. දැන් තව තව ඔහොම ඉස්සරහට යන්න යන්න හිත පූර්ණ හුදෙකලාවකට කිසිවක් අල්ල නොගන්න ස්වභාවයකට කිසිවක් ඇසුරු නොකරන ස්වභාවයකට පත් වෙන්න ඉඩ තියෙනවා. දැන් පින්වත්නි මෙතෙන්ට එනකොට තමයි තවත් අපිට මේ යෝගතරණ සූත්‍රය වැදගත් වෙන්නේ. මේ වගේ මට්ටමක් යෝගාවචරයෙන් බහුලීකృత කරනකොට දැන් එයාට විශේෂයෙන් යමක් කරන්න නැහැ. මේ தත්ත්වය හොඳට තහවුරු කරගන්න නම් ඒ කිසිවක් ඇසුරු නොකරන ලෝවේ කිසිවක් උපාදාන නොකරන අවස්ථාවට අපේ හිතෙන්පත් වුණාම ඒක අපි ප්‍රගුණ කළ යුතුයි. අපිට ඕන විනාඩි 5ක් එතන ඉන්න පුළුවන්. ඉතින් ඊළඟට විනාඩි 10ක් ඉන්න නම් අපිට තියෙන්නේ මුකුත් නොකර තව ටිකක් ඉන්නයි. එතකොට ඕන විනාඩි 10ක් ඉන්න පුළුවන්. අපි දඟලන්න ගියොත් ඇඟපත හොල්ලන්න ගියොත් අරවා මේවා කරන්න තියෙනවා කියලා කල්පනා කරන්න ගියොත් ඕන ඉතින් පරාදයි. මේ වෙනකොට එහෙනම් අපි දඟලන්නේ නැතිව ඒ වගේමයි නින්දට වැටෙන්නේ නැතිව අවධානයෙන් ඉන්නවා සතියෙන් ඉන්නවා. එතකොට ඔන්න තව ටිකක් මේ කාල පරිච්ඡේදය වැඩි වෙනවා. දැන් ඔහොම ඔහොම යනකොට එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ අරමුණක එල්බගන්නේ නැතිව නාම රූපයක් ඇසුරු කරන්නේ නැතිව කිසිවක පැටලෙන්නේ නැතිව කිසිවක් උපාදාන කරන්නේ නැතිව බොහොම සාමකාමී සරල සැහැල්ලු මනසක් පවත්තා. දැන් මේ සරල සාමකාමී උපාදාන රහිත මනසක් පැවැත්වීම ඒකත් අවසානේ නෙමෙයි. මොකද තාම මේ යට ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් ඔක්කොම එකතු වෙලා තියෙනවා. ඒක තාම අවසන් වෙලා නැහැ. එහෙනම් මෙතන නතර වෙලා හරියන්නේත් නැහැ. ඉතින් අපි මෙතෙන්දී අපිව අදිටක්සේරු කරගත්තොත් ඔන්න මට අහවල් ඥානය ලැබුණා, අහවල් මාර්ගඵලය ලැබුණා. දැන් වැඩේ ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මම අනිත් අයට කියලා දෙන්නයි තියෙන්නේ කියලා අපි එතෙන්දී අපිව අදිටක්සේරු කරගත්තොත් එතනත් ඉතින් අපි ගිලෙන එක තමයි වෙන්නේ. ඒ නැතුව දැන් මෙතෙන්දි මේ හිත නිකන් ඔහේ තියෙනවායි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් ඊට පස්සේ මොනවා හරි තව කරන්න ඕනේ මෙහෙම නිකන් ඉඳලා හරියන්නේ නැහැ අරක දැන් ආයෙ හවුස්සලා බලන්න ඕනේ මේක හවුස්සලා බලන්න ඕනේ අර අරමුණට මිත දාන්න ඕනේ මේ අරමුණට හිත දාන්න ඕනේ කියලා නගලන්න ගත්තොත් ඒක හරියන්නේත් නැහැ. එහෙනම් මෙතෙන්දිත් අතිශය සූක්ෂමව මේ නතර වෙන්නෙත් නැති දඟලන්නෙත් නැති ස්වභාවය අපි අනිවාර්යෙන් මතක කරගත යුතුයි. නතර වෙනවා කියන්නේ එක්කෝ අපි නින්දර වැටෙනවා. එහෙමත් නැත්නම් අපිට අපිව අත්දක්සේරු කරගෙන අපේ වැඩේ අවසානයි කියලා හිතාගෙන අපි ඔටුන්නක් පැලඳගෙන නිකන් ඉන්නවා. ඒක හරියන්නේත් නැහැ. එහෙමත් නැත්නම් සමහර වෙලට අපි සමාධියට ලොල් වෙලා ආස වෙලා අපි මේ සමාධියම নিমগ্ন වෙලා ඉන්නවා, ගැඹුරකට වෙලා ඉන්නවා, හිතට හෙල්ලෙන්නවත් ඉඩක් නැහැ. එතනත් තියෙන්නේ අපි නතර වීම. ඉතින් කොහොමද අපි එහෙමනම් නතර නොවි ඒ වගේම දඟලන්නේත් නැතුව මේ කොටස තරණය කරන්න. එහෙනම් පින්වත් මෙතෙන්දී මේ ගොඩ නැගෙන සාමකාමී తত্ত্বය අපි අතහරින්න සිද්ධ වෙනවා. අතහරිනවා කියන්නේ දඟලනවා කියන එක නෙමෙයි. මෙයාව පොඩ්ඩක් නොගැඹුරු කළා, නොගැඹුරු වෙන්න ඉඩ හරිනවා. බැරිද මට වීර සමතාවයක් මෙතෙන්දී ගන්න? මම අධික වීරයකින් මේ తত্ত্বය නඩත්තු කරනවා වෙනුවට බැරිද මේ පදනමේ ඉඳගෙන මම ටිකක් තම වීරය ලිහිල් කළොත් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් පොඩ්ඩක් වීරය ලිහිල් කරොත් මොකද වෙන්නේ? ආයෙත් සමහර විට හිත යම් යම් අරමුණු වලට යනවා. නැත්නම් යම් යම් අරමුණු උපාදාන කරනවා. හැබැයි සතියෙන් පෙන්ලා දෙනවා ඕන දැන් ආයෙමත් අරමුණක් උපාදාන කළා කියලා. එතකොට අන්න පුළුවන් ප්‍රඥාවෙන් ඒ අරමුණෙන් හිත නිදහස් කරගන්න. ආයෙත් ඔන්න සාමකාමීව ඉන්නවා. තවත් පොඩ්ඩක් වීරිය ලිහිල් කරලා බලනවා. අපි හිතමු ඔන්න ආයෙත් අපි හිත ගිහිල්ලා වෙනත් අරමුණක් උපාදාන කරගන්නවා. සතියෙන් පෙන්නලා දෙනවා. ප්‍රඥාවෙන් නැවතත් ඒ උපාදානෙන් හිත නිදහස් කරගන්නවා. මෙන්න මේ වගේ සිය දහස් වාරයක් අපිට හිත මේ වගේ උපාදාන වෙද්දී ඒ උපාදානයන්ගෙන් හිත නිදහස් කරගනිමින් ප්‍රඥාව එතන එතන පාවිච්චි කරමින් යොදමින් අපේ හිතේ මේ නිදහස් බව පිරිසුදු බව උපාදාන නොකරන ස්වභාවය අනිශ්චිත ස්වභාවය දියුණු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මේක නතර වෙලා නැහැ. තව කළ යුතු යමක් තියෙනවා. ඒ වගේම දඟලලත් නැහැ. යා යුතු එක්තරාන්දක මධ්‍යම ප්‍රතිපදාවක් එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙනවා. ඒතර මේ මට්ටමේදී මේ ඕගතරණ සූත්‍රය එනිසා තවත් හරි සූක්ෂම පැත්තකින් යෝගාවචරයේ තෝරා මේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් එතකොට මේ බඳු කිසිවක් උපාදාන නොකරන තත්වයකට හිතපත් වුණා කියලා ඒකෙන් සෑහීමකටපත් වෙලා එතනින් තමන්ව අදිතක්සේරු කරගෙන නතර වෙලා වැඩේ අවසන් කළා හරියන්නේ නැහැ. ඒ වගේමයි මෙතෙන්දී වෙන අරමුණකට හිත දාලා වෙන දෙයක් කරන්න පටන් අරගෙන එහෙම කළා හරියන්නේත් නැහැ. බලෙන් කරන යුතු දෙයක් මෙතන නැහැ. මෙතෙන් තියෙන්නේ අපි නොකර සිටීමක්. අපි නිකන් වීරය පොඩ්ඩක් අඩු වෙන්න ඉඩ හරින එක විතරයි කරන්නේ. එතකොට ඔන්න අපේ හිත නොගැඹුරු වෙන්න ගන්නවා. ඒ ගැඹුරු සමාධියක් වෙනකොට ඔන්න නොගැඹුරු මට්ටමකට එන්න ගන්නවා. එතකොට ඔන්න ආයි හිතේ උපාදානයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔන්න සතියෙන් පෙන්න දෙන ඔන්න ආයිත් ගිහිල්ලා උපාදානයක් සිද්ධ වුණා. හිතේ ආයි බරගතියක් සිද්ධ වුණා. අල්ලා ගැනීමක් සිද්ධ වුණා. අන්න ප්‍රඥාවෙන් ඒ හිත නැවත නිදහස් කරගන්නවා. ඒතර මෙන්න මෙබඳු ක්‍රියාකාරකමක් අපිට මේ අවස්ථාවේදී යෝගාවචරයෙකුට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ මුළු ගමනේම මනම් බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේ විමුක්තියක් සාක්ෂාත් කිරීම පිණිස නිවනක් සාක්ෂාත් කිරීම පිණිස හරිම ලස්සන ප්‍රතිපදාවක් ඒ වගේම ගම්භීර ප්‍රතිපදාවක් සුන්දර ප්‍රතිපදාවක් අනුගමනය කරලා තියෙනවා. ඒ අනුගමනය කරද්දී අවශ්‍ය තැනදී වීරය පවත්වලා තියෙනවා. අවශ්‍ය තැනදී ඒ වීරය සමබර කරලා තියෙනවා. අවශ්‍ය තැනදී සමාධිය දියුණු කරලා තියෙනවා. අවශ්‍ය තැනදී සමාධිය සමතාවයකට නැත්නම් සමබරතාවයකට පත් කරලා තියෙනවා. ඒ වගේමයි අවශ්‍ය තැනදී ශ්‍රද්ධාව ඉස්සරහට අරගෙන තියෙනවා. අවශ්‍ය තැනදී ඒක පැත්තකින් තියලා ප්‍රඥාව ඉස්සරහට අරගෙන තියෙනවා. ඉතින් මේ වගේ එතකොට මේ විවිධ ලකුණු මේ මුළු ගමන පුරාම දකින්න ලැබෙනවා. මේකේ තවත් උත්කෘෂ්ඨ මට්ටමක් තමයි බොජ්ජංග ධර්මවලදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ බොජ්ජංග ධර්මවල තියෙනවා ඇතම් කණ්ඩායමක් ඒගොල්ලෝ හිත විසිරෝණ පැත්තට නැත්නම් වීර පැත්තට බරයි. තවත් කණ්ඩායමක් ඉන්නවා හිත හකුලවන පැත්තට නැත්නම් තැම්පත් කරන පැත්තට සාමකාමී කරන පැත්තට බරයි. ඉතින් මේ පැති දෙක සමබර වුණේ නැත්නම් ගමන අසාර්ථක. එහෙමනම් මේ සමබර කරන කාර්ය අතිශය වැදගත් වෙනවා. ඒ කාර්යය කරන්න සතිමත් බවින් සති සම්බොජ්ජංගයෙන් තමයි මේ කණ්ඩායම් දෙක සමබර කරලා දෙන්නේ. මොනවද මේ කණ්ඩායම් දෙක? ධම්මවිචය විරිය පීති කියන මේ කණ්ඩායම හිත ටිකක් විසිරුණ ගතියට විමසලිමත් ගතියට විචාරශීලී ගතියට තමයි බර. ඒ වගේමයි පස්සද්ධි සමාධි උපේක්ඛා කියන කණ්ඩායම හිත තැම්පත් කරන ගතියට සමාධිමත් කරන ගතියට ඒකාග්‍ර කරන ගතියට ටිකක් උදාසීන කරන ඇත්තට තමයි බර. එතකොට සතියෙන් පෙන්ලා දෙනවා මේ වෙලාවේදී හිත කොයි පැත්තකට හරි බර වෙලා තියෙනවද? නිකන් උදාසීන ගතියක්, හැකිලිච්ච ගතියක්, නිදිබර ගතියක් නැත්නම් මොකක් හරි සමාධියක් අස්සට රිංගගත්ත ගතියක් තියෙනවද කියලා සතියෙන් පෙන්ලා දෙනවා. එහෙමනම් අපි පොඩ්ඩක් ඒ හැකිලිච්ච නැත්නම් හේතු වෙච්ච, උදාසීන වෙච්ච, සමාධියක් අස්සේ හිර වෙච්ච ස්වභාවයෙන් එහෙනම් මේ හිත එළියට ගන්න අවශ්‍යයි. තවත් වෙලාවකදී සමහරලාට හිත ආයමත් විවිධ අරමුණු වල යමින් අතීතය අනාගතය ගැන කල්පනා කර කර විසිරෙන්න ඉඩ තියෙනවා. එතකොට අන්න අධික වීරයක් ඉදිරියට සමහරලාට අධික වශයෙන් මේ හොයන්න ගිහිල්ලා ඒකෙන්ම අපි ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ධර්මයෙන්ම ප්‍රපංචයක් ඇවිල්ලා ධර්මයෙන්ම උද්දච්චයක් පහළ වෙලා එතෙන්දී එහෙමනම් ආයිත් හිත සමවර කිරීම සඳහා හිතේ පස්සද්ධියක්, සමාධියක්, උපේක්ෂාවක් දියුණු කරන්න අවශ්‍යයි. එතනම් මුළු ගමනේම මෙන්න මේ වීර සමතාවය කියන එක, සමබර කිරීම කියන එක අතිශය වැදගත් කාරණාවක් වෙනවා. ඒ නිසා පින්වත්නි අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි කරගෙන යන භාවනාවට කොහොමද මේ ඕගතරණ සූත්‍රය යොදාගන්නේ? මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මේ කෙලෙස් ඕගයෙන් තරණය කෙලෙසෝගේ තරණය කිරීමේදී නවතින්නෙත් නැතිව දඟලන්නෙත් නැතිව තමයි මේ කෙලෙසෝගේ තරණය කළේ කියලා මේ කරන ප්‍රකාශය අපි කොහොමද ප්‍රායෝගිකව අපේ භවනාවට අපේ ජීවිතයට එකතු කරගන්නේ. ඒ කාරණාව විමසා බලමින් තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරාම අර දේවතාව බොහොම සතුටුනවා. එතපා සඳහන් කරනවා චිරස්සම්පත් අස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අපපතිත්තං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. පිහිටන්නේත් නැතිව වෑයම් කරන්නෙත් නැතිව නැත්නම් දඟලන්නෙත් නැතුව ලෝකේහි තෘෂ්ණාව තණ්හාව තරණය කරපු ඒ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසු ශීනාශ්‍රව බ්‍රාහ්මණෙක් මම කාලෙකට පස්සේ තමයි දැකගත්තේ කියලා එතකොට මේ දේවතාවා සතුට ප්‍රකාශ කරනවා. ඉතින් මේ අන්දමින් ඒ බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරපු ඒ දේවතාවා අතුරුදහන් වෙනවා. ඉතින් මේ අන්දමින් මේ යෝගතරණ සූත්‍රය හරිම සුන්දරත්වයක්, ඒ වගේම අපිට ඉගෙන ගත යුතු සෑහෙන වැදගත් කාරණාවක් ඉනහැරපානවා. ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි කරගෙන යන භාවනාවට අපි යන අනුගමනය කරන ප්‍රතිපදාවට මේ කරුණු යොදා ගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපිට තව විනාඩි කීපයක් ඉතුරු වෙලා තියෙනවා. මේ පින්වතුන්ට අහන්න ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් අපිට තව විනාඩි 5ක් 10ක් විතර ගන්න පුළුවන්.
ඔබ වහන්සේ දේශනා කළ ඕගතරණ සූත්‍රය ඉතාමත් හොඳයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. පසුගිය ධර්ම දේශනාවක මම ඕගතරණ සූත්‍රය ඇසුරින් ඇසුවා මේ වගේ දෙයක්. අන්ත දෙක කාම සුකල්ලිකාණ යෝගය සහ අත්ත කිලමතාණ යෝගය මේ සඳහා සම්බන්ධ වෙනවද? සම්බන්ධ වෙනවා කියලා තමයි උන්වහන්සේ දේශනා කළේ. ඉතින් ඔබ වහන්සේට මම ගෞරවයෙන් මතක් කර සිටිනවා මේ ගැන පහදා දීමක් කරන්න කියලා.
හොඳයි. ඉතින් ඒ තවත් අර්ථ දැක්වීමක් තමයි. මොකද අපි දැන් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කරලා වීරය සමතාවයක්, ඉන්ද්‍රිය සමතාවයක් මූලික කරලා තමයි මේ අවස්ථාවේදී දේශනා කළේ. හැබැයි ඉතින් ඒක ටිකක් ඊට වඩා ඕලාරික මට්ටමකින් විස්තර කරන්න පුළුවන්. අපි නතර වෙනවා කියන්නේ කාම සුකල්ලිකාණ යෝගයේදීමක්, දඟලනවා කියලා කියන්නේ අත්තකිල මතාණු යෝගයේදීමක් කියලා. ඉතින් බුදුරජාන් වහන්සේගේ ඒ බෝධිසත්ව අවස්ථාව ගත්තොත් ඉතින් ඔය වගේ පැත්තක් මතු කර ගන්නත් පුළුවන්. උන්වහන්සේ අවුරුදු 29ක් තිස්සේ ගිහි ජීවිතයක් ගත කළා. එතෙන්දී කාමසුකල්ලිකාණු යෝගයට අදාළ වගේ පැත්තක තමයි ගමන් කළේ. ඉතින් එතනින් සාර්ථකත්වයක් නැත්නම් බුද්ධත්වයක් මේ ලැබිලා නැහැ. ඒ වගේම ඊට පස්සේ අවුරුදු 6ක් අත්තකිලමතාණු යෝගයේ දෙමින් දුෂ්කර ප්‍රතිපදාවක් තමයි අනුගමනය කළේ. එතනින් සාර්ථකත්වයක් ලැබිලත් නැහැ. ඊට පස්සේ තමයි ඉතින් බෝසතාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවකට අවතීර්ණ වෙලා මේ සාර්ථකත්වයක් ලබා ගත්තේ. එතකොට ඒ විදිහට අපිට මේක අර්ථ දක්වන්නත් පුළුවන්. ඒකෙත් කිසිම වරදක් නැහැ. නමුත් අර ඊට වඩා ගැඹුරක්, ඊට වඩා බොහොම සූක්ෂම පැත්තක් මේ යෝගතරණ සූත්‍රයෙන් අපේ ප්‍රතිපදාවට යොදා ගන්න පුළුවන්. මොකද මේ වීර සමතාව කියන එක අතිශය වැදගත් වෙනවා. මොකද අපි මේ දඟලනවා කියන අර්ථය තනිකර අර අත්තකිලමතාණු යෝගය කියන එකට පමණක් සීමා කළ යුතු නැහැ. අපි ඊට වඩා මේ අත්තකිලමතාණු යෝගය කියලා කියන්නේ අපි නිකන් ඕන්ට වඩා වීරය කරන ගතිය. අපි අපේ සීමාව නොදැන ගැනීම. ඒ වගේමයි නතර වෙනවා කියන අර්ථය සම්පූර්ණයෙන් මේ සැප සම්පත් විඳිමින් කාමභෝගීව ගත කරනවා කියන එකට පමණක් සීමා කළ යුතු නැහැ. ඒ වෙනුවට අපි නිකන් ඒ ලද දෙයින් ඔහේ නිකන් අර සෑහීමකටපත් වෙලා ඉඳීමක්, එම නැත්තම් අපේ හිත උදාසීන වීමක්, නතර වීමක්, කම්මැලි වීමක් කියන අර්ථයෙන් ගන්න පුළුවන්. ඒ නිසා මේ යෝගතරණ සූත්‍රය ඔය පැත්තත් අපිට මතු කර ගන්න පුළුවන්. ඒ වගේමයි අර වගේ සූක්ෂම පැත්තකුත් මතු කර ගන්න පුළුවන්.
ප්‍රශ්න
ප්‍රශ්න තියෙනවද කාගෙ? ස්වාමීන් වහන්සේ මේ ඊමේල් මගින් එපු ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, භාවනා අරමුණේ සිත පිහිටුවා ගැනීමට මහත් තුරුකුලක් වන ගිරිමානන්ද සූත්‍රයේ විස්තර කෙරෙන සබ්බ ලෝකේ අනිරත සංඥාව අපට කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට පිසිදු වේවා. තෙරුවන් සරණයි.
ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මම ආරාධනා කරනවා පුලුවන් නම් සුමේද මහත්තයාට ඔය ගිරිමානන්ද සූත්‍රය මූලික කරගෙන අපි දේශනා මාලාවක් පැවැත්තුවා. මට මතක විදිහට ධර්ම දේශනා 10ක් ඒකේ අන්තර්ගත වෙනවා. ඒකේ සබ්බ ලෝකයේ අනබිරත සංඥා කියන එක අපි මං හිතන්නේ 8 දේශනාවට විතර වගේ ඉදිරිපත් කළා. පුලුවන් නම් ඒක ශ්‍රවණය කරන්න, මොකද අතිශය සුන්දර මාතෘකාවක්. ඒ කියන්නේ විපස්සනා යෝගාවචරයේකට හරියට නිකන් මීපැණි ටිකක් වගේ තමයි මේ මාතෘකාව. ඒ සබ්බ ලෝකේ අනබිරත සංඥාව, ලෝකේ කිසිවක් උපාදාන නොකර අබිරතියක් විශේෂ කැමැත්තක් පවත්වන්නේ නැතුව මේ ගත කරන නිකන් අමුතු ප්‍රතිපදාවක්, සුවිශේෂී ප්‍රතිපදාවක්. ඉතින් ඒක විස්තර කරනවා යේ ලෝකේ උපය උපාදාන චේතසෝ අබිනිවේස අදිඨාන අනුසය. ඒ වගේ පැති ගණනාවකින් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මා කරි ලස්සන දෙයක් අරමුණු වෙනකොට අපිටුම් පේනකොට ඇහෙනකොට දැනෙනකොට ඒක ගිහිලා අල්ලබදා ගන්න එක තමයි සාමාන්‍යයෙන් උපාදානය කියලා කියන්නේ. ඒකත් ඇත්ත. ඒක තමයි හැබැයි අපිට පේන දැනෙන රළු මට්ටමේ උපාදානය. ඉතින් ඒකත් ඉතින් අතහරින්න අවශ්‍යයි. හැබැයි ඊටත් මෙහා තව තව සූක්ෂම පැති ගණනාවක් ඔය සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එකේදී බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි දෙයක් මේ වෙලාවේදී අල්ලබදාගෙන නොහිටියත් අපේ හිතේ සමාවට ඒක ගැන යම් සංඥාවක් තියෙනවා. ඒක අපි හිතින් සම්මර්ෂණය කරනවා, නැත්නම් පරාමර්ෂණය කරනවා. එහෙම නැත්නම් ඒක අපි නැවත නැවත මෙනෙහි කරනවා. ඒක අපි හිතින් භුක්ති විඳිනවා. ඉතින් එතනක් තියෙනවා එක්තරා අන්දමක අල්ලා ගැනීම. අර අපි යම්සි ලැබපු අත්දැකීමක සේයාවක්, ඡායාවක් අපේ හිතේ ගොඩනගාගෙන, තැම්පත් කරගෙන, ගබඩා කරගෙන ඒක අපි භුක්ති විඳිනවා, රස විඳිනවා. එතනක් තියෙනවා අල්ලා ගැනීම. ඉතින් ඊට අමතරව එහෙම අපි දේවල් මතක තියාගෙන, තැම්පත් කරගෙන, ඒවා පොදි බැඳගෙන ඉන්නකොට ඒවයෙන්ම අපේ හිත වර්ණ ගැන්වෙනවා. ඒවට අපි කියනවා රුචි අරුචිකම් කියලා. අපේ තියෙන එහෙම නැත්නම් අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන් බවට ඒවා පත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ සබ්බ ලෝකේ අනිබදත සංඥාවේදී එබඳු අනුසය ස්වභාවයක්වත් අපි ගාව තියෙනවා නම් අපේ හිත නිදහස් නැහැ. එහෙනම් ඉතින් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ කොයිතරම්නම් සූක්ෂමද, කොයිතරම්නම් පිරිසුදු භාවයක් කරා අපේ හිත අරගෙන යනවද, ඒ සඳහා මාර්ගය පෙන්වලා තියෙනවද කියන එක එතකොට පැහැදිලි වෙනවා. ඒකයි උපය උපාදාන චේතසෝ අදිඨාන. මේ තවත් එකක්. ඒ කියන්නේ දැන් අපි සමහරවිට දෙයක් අල්ලගෙන නැහැ, උපාදාන කරගෙන නැහැ. නමුත් අපි එක්තරා අන්දමක අදිෂ්ඨානයක් අරගෙන, නැත්නම් එක පැත්තක් අරගෙන මම නම් දරන්නේ මෙන්න මේ මතේ, මම නම් දරන්නේ මෙන්න මේ විදිහේ දෘෂ්ටිය කියලා අපි නිකන් අර හිතින් හදාගත්ත යම්කිසි පරිකල්පනාවක්, යම්සි තර්කයක් අල්ලගෙන ඒ තර්කය පදනම් කරගත්ත ගතියක්, ඒ තර්කය මත පිහිටගත්ත ගතියක්, අනිත් අයත් එක්ක ඒ තර්කය මූලික කරගෙන වාද විවාද කරන ගතියක් සමහරට තියෙන්න පුළුවන්. ඒක තමයි චේතසෝ අදිඨාන කියන්නේ. උපය උපාදානා චේතසෝ අදිඨාන අබිනිවේස. අබිනිවේස කියන්නේ ඒ අරමුණට හොඳටම බැහැ ගැනීම, ඒ තුල රිංගා ගැනීම. ඊට අනුසය. ඒවා වැඩි වැඩියෙන් ඇසුරු කිරීම තුලින් ඒ අරමුණ ළඟ නැතත් ඒ අරමුණේ යම්කිසි ගති ලක්ෂණයක් හිතර නිකන් කාවැදිලා. හරියට නිකන් අපි හිතමු කාන්දම් කෑල්ලකේ නිකන් යකඩ කෑල්ලකේ කාලයක් තිස්සේ අතුල් 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 හිටියොත් ඒ යම් කාන්දම් ලක්ෂණයක් ඔන්න යකඩ කෑල්ලට කාවදිනවා. දැන් කාන්දම් කෑල්ල අයින් කරාට ඒ කාන්දම් ලක්ෂණයක් අර මේ යකඩ කෑල්ලට ඔන්න ආරෝපණය වෙලා. අන්න ඒ වගේ අපේ හිතෙත් මේ කෙලෙස් ස්වභාවයන් නැවත නැවත පවත්වන්න ගිහිල්ලා අන්තිමට හිත නිකන් කෙලෙස් වලින් වර්ණ ගැන්විලා, නැත්තම් විවිධාකාර සිතුවිලි රටාවන් වලට අපේ හිත නිකන් අපි කියනවා නිකන් ප්‍රෝග්‍රෑම් කළා වගේ, කන්ඩිෂන් කළා වගේ, නිකන් තත්ත්වගත කළා වගේ. ඒ විදිහටමයි අපිට හිතෙන්නේ. ඒ පැත්තටමයි හිත හැරෙන්නේ. නැත්තම් අපි ඒ වර්ණයමයි තෝරගන්නේ. ඒ ආහාරයටමයි අපේ හිත යන්නේ. ඒ වගේ භාණ්ඩයකටමයි අපේ හිත යන්නේ. අන්න ඒ වගේ නිකන් අර හිත තත්ත්වගත වීම. ඔන්න ඔගේ පැති ගණනාවකින් බුදුරජාණන් වහන්සේ මේ සබ්බලෝකේ අනබිරත සංඥාව දේශනා කරනවා. එතකොට මේ බඳු කිසිම අන්දමේ තත්ත්වගත වීමක්, දැඩිව බදා ගැනීමක්, අල්ලා ගැනීමක්, උපාදාන කිරීමක්, ලංව සිටීමක්, ග්‍රහණය කිරීමක්, බැස ගැනීමක් මේ මොකක්වත් නැතිව අතිශය සුපිරිසුදු නිදහස් වූ සිතක්. ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේ එල්ල කරන දිශාව, අපිට පෙන්වන දිශාව එක අතකින් හරිම පුදුමාකාර මාර්ගයක් පෙන්වනවා. එහෙම නැත්නම් ඉලක්කයක් දෙනවා. කොයි තරම්නම් අපේ හිත පිරිසුදු කරමින් ඉස්සරහට යන්න ඕනේද කියන කාරණා. ඉතින් මම මේ කාරණා ටික ඉදිරිපත් කරේ ඉතින් යම්සි මේ මතක් කිරීමක් වශයෙන්. ඉතින් මම ආරාධනා කරනවා අවස්ථාව තියෙනවා නම් අර දීර්ඝ වශයෙන් මේ කාරණාව විස්තර කරපු ගිරිමානන්ද සූත්‍රයත් ශ්‍රවණය කරන්න. හුඟක් දෙනෙක් ඒක අහලා ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගත්තා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙමනම් සුමේද මහත්මයා ඇතුළු අනිකුත් සියලු දෙනාටම ඉදිරි දිනෙදිත් මේ තමන්ගේ ගුණධර්ම දියුණු කරගනිමින්, සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගනිමින් අද දිනම අද මුළු දිනේම සාර්ථකව ගත කරන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් එහෙමනම් මම සමු
ගන්නවා. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.